compagnie peut-être.
කථානායක තුමා විසින් කරන නිවේදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථා ප්‍රකාරව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නැමැති 50 කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. අද දින අපරභාග 4:04ට පාර්ලිමේන්තු සංකීර්ණයේ අංක 2 දරණ සභා කාමරයේදී පැවැත්වීමේ නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව, අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ශ්‍රී ලංකා කණ්ඩායම, SAARC පාර්ලිමේන්තු සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව යන සංගම්වල ඒකාබද්ධ විශේෂ මහා සභා රැසීමට සහභාගි වෙන ලෙස සියලුම මන්ත්‍රීවරුන්ට දන්වනු කැමැත්තෙමි. අමාත්‍යංශී උපදේශක කාර්යක සභා 28ක් පත් කළ යුතු බවට පාර්ලිමේන්තුව විසින් 2020 සැප්තැම්බර් මාස 8 වන දින ගහරුවාදා සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව එම එක් එක් අමාත්‍යාංශීය උපදේශකාරක සභාවට ආණ්ඩු පාර්ශ්වය වෙනුවෙන් නම් කරන ලද සමාජික මන්ත්‍රීවරුන්ගේ නම් සියල්ලම මා විසින් සභාගත කරනු ලබන අතර ඒවා හැන්සාඩ් වාර්තාවේ භාෂාතුරිතයෙන්ම පළ කරනු ලබන බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍ය.
ගරු කථානායකතුමනි, රාජ්‍ය ගිණුම් පිළිබඳ කාර්යක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් උම්සාන් කාර්යාලයේ සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ධනු ලැබු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභා පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජාතික විවරණ කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ධනු ලැබු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ විකර්ණ සේවා කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනුලෙබු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව සහ රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනුලෙබු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු කථානායකතුමනි, වාර්තාව රාජ්‍ය ගිණුම් පිළිබඳ සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු විදේශ අමාත්‍යතුමා,
කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව හා 2019 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරනවා.
ගරු මහා මාර්ග අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තා මම ඉදිරිපත් කරමි.
ගරු විදුලි බල අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ලංකා විදුලි බල මණ්ඩලය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 124 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ලංකා විදුලි පෞද්ගලික සමාගම් සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 124 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරමින් ගරු කතානායකතුමනි වාර්තා පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාවේ තියමු කර යුතුයයි මම යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළිගැනීම ගරු එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යතුමා, වාසුදේව නානායක්කාර මාත්‍යතුමා, පෙත්සම් දෙකයි.
ගරු කතානායකතුමනි, පිටකොට්ටේ පාගොඩ පාර ආනන්ද බාලිකා මාවත අංක 39 ඒ ස්ථානයේ පදිංචි W.A. අමිත් කුමාර් පෙරහා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිටකොට්ටේ පාගොඩ පාර ආනන්ද බාලිකා මාවත අංක 39 ඒ ස්ථානයේ පදිංචි W.A. අමිත් කුමාර් පෙරහා මහතා සහ තවත් 8 දෙනෙකුගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්න.
සනත් නිසාන්ත මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, දෙමන් හන්දියේ කටාන නවනගර නිවාස යෝජනා ක්‍රමය අංක 14 දරන ස්ථානයේ පදිංචි එස් චන්සේන මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නුමි.
ජයරත්න හේරත් මන්ත්‍රීතුමනි.
ගරු කතානායකතුමනි, පොල්ගහවැල ගොඩවැල අංක 192 දරන ස්ථානයේ පදිංචි බී.ඒ. ජිනපාල අමරසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නුමි.
එස්.එම්. මරික්කාර මන්ත්‍රීතුමා. උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා.
කතානායකතුමනි, කෑගල්ල පොතුකොළ දෙනිය පීලවත් අංක ඒ 17 දරන ස්ථානයේ පදිංචි ප්‍රේමලාල අබේකෝන් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා. ප්‍රවාහන මාධ්‍යම.
ගරු කතානායකතුමනි, දුම්රිය භාවිත කළ මගී සංඛ්‍යාව 128.448. ප්‍රවාහනයෙන් ලැබුණු ආදායම රුපියල් 1,006,386.91. මගී සංඛ්‍යාව 128.448. 128,000,000. මට ලැබිලා තියෙන උත්තරේ තමයි මේ දෙපාර්තමේන්තුවේ. ඒක වැරද්දක් තියෙනවා නම් මම නැවත පරීක්ෂා කරලා උත්තර දෙන්න. මට දුම්රිය දෙපාර්තමේන්තුවේ ලැබිච්ච වාර්තාව අනුවයි මම කියන්නේ. තමුන්නාසේ ගැන මම නැවත වාරයක් පරීක්ෂා කරලා උත්තර දෙන්න. ඔව්, මගින් සංඛ්‍යාව තමයි කිව්වේ. වාරකා නෙමෙයි, මගින් සංඛ්‍යාව කිව්වේ. දැන් මේ උත්තරේ මන්ත්‍රීතුමනි, මේ උත්තරේ තියෙන්නේ දුම්රියෙන් ගමන් කරපු මගී සංඛ්‍යාව. ප්‍රවාහනයෙන් ලැබුණු ආදායම රුපියල් 1,006,386.96. මුද්‍රණයකද දුම්රිය ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව 1,51,064. දුම්රිය ප්‍රවේශ මුද්‍රණ සහ වැය කළ මුදල රුපියල් 1,131.62. ප්‍රවාහන සඳහා දිනක යෙදු දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 370යි. සාමාන්‍ය දිනකට ක්‍රියාත්මක දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 348යි. නොයසන මන්ද අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, අපේ ජ්‍යෙෂ්ඨකරු ඇමතුමාට බොහොමත් විශ්වාසවන්ත වෙනවා උත්තරේ ලබා දීම සම්බන්ධව. මම හිතන්නේ මේ රටේ බහුතරයක් සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන ප්‍රවාහන සේවය තමයි දුම්රිය සේවය. මේ රටේ දුම්රිය සේවාව විධිමත්ව ඉදිරියට අරගෙන යාම සඳහා සහ එය තවදුරටත් මේ රටේ ජනතාවට ඵලදායී වෙන ආකාරයෙන් වැඩි දියුණු කරන්න යම් යම් රජයන් තුළ ක්‍රියාමාර්ග අරගත්තා. දැන් පහුගිය අපි යාපාන රජෙත් යම් කිසි හයියක් දුන්නා, ඊට පෙරත් රජයන් ලබා දුන්නා. නමුත් අපි හිතනවා ඒක සාධනීය සහ ප්‍රමාණාත්මක නැහැ මේ රටේ අවශ්‍යතාවයට අනුව. ඔබතුමා කියපු ඒ ගණන් හිලව් එක්ක බලනකොට ඉතින් මම ඔබතුමාගේ අහනවා මෙරට ඉතිහාසයේ තිබිච්ච දුම්රිය මාර්ග අද වසා දමලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට රත්නපුර නගරය හරහා දුම්රිය මාර්ගයක් තිබුණා. ඉතිහාසයේ තිබිලා තියෙනවා. ඒක වසා දමලා තියෙනවා. මොන ආණ්ඩුවෙන් කරත් ඒක වැරදි. මම පළවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට අහනවා, මේ දුම්රිය මගීන්ගේ ප්‍රමාණය මෙච්චර දුම්රිය භාවිතා කරන ජනතාවක් ඉන්න රටේ පොදු ප්‍රවාහන සේවය තවදුරටත් ශක්තිමත් කරන්න කටයුතු කිරීම තුළ අද අපි දැක්ක පහුගිය දවස්වල මන්තිවරු නීති අරගෙන ඇවිල්ලා මේ රටේ මේ ට්‍රැෆික් එක නැත්තම් මාර්ග තත්පරය අඩු කරන්නත් යම් කිසි ක්‍රියාමාර්ග කරන එක හොඳයි. ඒකටත් සහයෝගයක් හයියක් වෙනවා. මේක තවදුරටත් වැඩි දියුණු කරොත් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න මම කියපු රත්නපුර දිස්ත්‍රික්කයේ නතර කරපු එකත් එක්ක වැඩපිළිවෙලක් ඔබතුමා අමාත්‍යවරයා විදියට යෝජනා කරන්න හරි අදහසක් තියෙදි කියලා දැනගන්න කැමතියි.
ගරු කථානායකතුමනි, ලංකාවේ දුම්රිය මාර්ගයක් තව කාල දීර්ඝ කරානම් ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ මාතර දිග හම්බන්තොට භවනාය දියුණු කළා කියේ. ඒක කැලණිවෙඩි දුම්රිය මාර්ගය දැන් අපි සංවර්ධනය කරන්න මූලික කටයුතු කරගෙන යනවා. ඒකම දැනට අපි දුම්රිය කාලසටහන අනුව දුවන්න අවශ්‍ය අඩුපාඩු සම්පූර්ණ කරලා ක්‍රියා කරගෙන යනවා මේ මොහොත වෙනකොට.
තනායතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ විදිහට අහනවා, මේ දුම්රිය ප්‍රවේශ මම මේකේ අතුරු ප්‍රශ්නයක් විදිහට අහලා තිබ්බ, දුම්රිය ප්‍රවේශපත් මුද්‍රණයට කොච්චරද ඔබතුමා මිලියන මට මතක විදිහට 100 ගාණක්ද කොහෙද කිව්ව උත්තරේ. මේසා විශාල මුදලක් දුම්රිය ප්‍රවේශපත් සඳහා වැය කරනවා. අපි මේ ඉතිහාසය පුරා දන්නවා, මම හිතන ඔබතුමාත් දන්නවා ඇති, අර ලොතරැයිපත් මුද්‍රණය සඳහාත් ලොකු මුදලක් යනවා මේ රටේ. හැබැයි මේ දෙකම විනිවිද භාවයකින් පහුගිය කාලයකට මේ අපේ රජයේ කාලේ අපි ප්‍රශ්න කරා අපේ හිටු අමාත්‍යවරුන්ගෙන්, ඒක ඇමතිවරුන්ගේ හිතවත්තුන්ට ඇමතිවරුන්ගේ සම්බන්ධතා තියෙන අයට තමයි මේ මොකද්ද මුද්‍රණය කිරීමේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. මම දැනගන්න කැමති ඔබතුමාගේ, ඔබතුමා ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් විදියට මේ සඳහා යම් කිසි වැඩපිළිවෙලක් තියෙනවාද කියලා.
ඒ ආණ්ඩුව කොයි විදිය කටයුතු කරාද කියලා දන්නේ නැහැ. නමුත් අපි දැනටමත් මුද්‍රණ දෙපාර්තමේන්තුවත් මුද්‍රණ සංස්ථාවටත් ආරාධනා කරලා තියෙනවා අපේ දුම්රිය දෙපාර්තමේන්තුවත් එක්ක වාඩි වෙලා සාකච්ඡා කරන්න මේ ටිකට්පත් ලංකාවේ මුද්‍රණය කරන්න පුළුවන්ද කියලා බලලා නිර්දේශ කරන්න කියලා.
චමින්ද විජේසිරි ගරු මන්ත්‍රීමා සෞඛ්‍ය අමාත්‍යතුමේගෙන්
එවැනි ප්‍රශ්න මම අහනවා ගරු කථානායකතුමනි. තව වැදගත් ප්‍රශ්නයක් කොවිඩ් සම්බන්ධව තියෙන. කොවිඩ් කියන වසංගතය ගැන අහන්නේ
සති දෙකක කාලයක් ඉන්නවා.
බුද්ධික පතින මන්ත්‍රීතුමා, අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා. ඇවිල්ලා නැහැ. ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීම.
අරු කථානායකතුමනි, මම අහලා තියෙනවා අධිකරණ අමාත්‍යාංශය මගින් සමාදාන විනිශ්චකාරය පත්වීම ලබා දෙන බවත්, එකේ සමාදාන විනිශ්චකාරවරුන් විශාල සමාජ මෙහෙවරකට කරන බවත් දන්නේද කියලා. ඔව්, එවැනි ලබා දෙනවා. ඔවුන් විසින් විශාල සමාජ මෙහෙවරක ඉටු කරනවා. සමාදාන විනිශ්චකාරවරුන් පත් කිරීමේදී අවශ්‍ය වන අවම අධ්‍යාපන සුදුසුකම් කවරේද ගැන එතුමා අහලා තියෙනවා. දැනට තියෙන කරුණු අනුව අවම සුසුකමක් නැහැ. ඉදිරියේදී වයස අවුරුදු 60ට අඩු සමාදාන විනිශ්චයන් පත් කිරීමේදී අධ්‍යාපන පොදු සාතික සාමාන්‍ය පෙළ සමත් වීම සලකා බලන අතර වයස අවුරුදු 60ට වැඩි අවස්ථාවෙන්දී ඔවුන්ට දැනට යෙදෙන සමාජ සේවා සැලකිල්ලටගෙන විකල්ප අධ්‍යාපන සුසුකම් සලකා බැලීමට තීරණය කරන තියෙනවා. ඊළඟ ප්‍රශ්නය අහලා තියෙනවා අධ්‍යාපන උසස් අධ්‍යාපන පොදු සාතික සාමාන්‍ය පෙළ අධ්‍යාපන සුසුකම් ඇති විශාල සමාජ සේවකයන් ග්‍රාමීය වශයෙන් සිටින බව දන්නේද කියලා. ඔව්, මම පිළිගන්නවා. එවැනි සමාජ සේවකයන්ට සමාදාන විනිශ්චකාර තනතුරු ලබා දෙනවද කියලා අහලා තියෙනවා. ඔව්. ඊළඟ ප්‍රශ්නය අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මීට කලින් මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. මොකද සාමාන්‍ය පෙළ සමත් අයට සාමිනිසුරු පත්වීම් ලබා දෙන්න අධිකරණ සේවා කොමිසම් සභාව පසුගිය කාලවලදී අපට දැනුම් දුන්නා උසස් පෙළ සාමාර්ථ තුනක් අවම වශයෙන් තියෙන්න අවශ්‍යයි කියලා. නමුත් ප්‍රායෝගිකව ග්‍රාමීය වශයෙන් සමාජ සේවකයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. දැන් මේ ප්‍රශ්නේ නිරාකරණය වෙලාද කියන්නේ ගැටලුවක් නැද්ද?
මම විශ්වාස කරන ආකාරයට අධ්‍යාපන සුසුකම මත පමණක් පදනම් වෙලා සමාන සමාජාන්න සුසුකම් විනිශ්චකාරවරුන් පත් කිරීම සුදුසු නෑ. ඊට වඩා සමාජ සේවය කරන ඒ සඳහා කැපවෙන ඒ සඳහා වෙලාව තියෙන අය තෝරාපත් කර ගැනීම සඳහා මම කටයුතු කරනවා. ඒ අනුව සාමාන්‍ය පෙළ දක්වා එක සාමාන්‍ය පෙළ තමයි බේස් එක හැටියට සැලකන්නේ.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය අපේ අධිකරණ ඇමතුමා නිසාත් මේ ප්‍රසිද්ධ කාරණයන් නිසාත් අහන්නේ මේ ප්‍රශ්නෙටම අදාළ කරුණක් නෙමෙයි. නමුත් විශේෂයෙන්ම අද ග්‍රාමීය ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තියෙනවා. පසුගිය කාලේ අපේ රටේ ආර්ථිකයට විශාල පීඩනයක් එල්ල කරපු ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මහ බැංකු මැදුම් කර වංචාව. ඒකට සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන් මහතා විදේශයේ සිටින් ඔහුව ගෙන්වා ගැනීම සම්බන්ධව මේ වෙනකොට නෛතික ක්‍රියාමාර්ග මොන හරි අරන් තියෙනවද?
දනගරෝ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි, අද ප්‍රශ්නයට අදාළ නැහැ. මම මේ සම්බන්ධයෙන් නැවත වතාවක් අධිකරණ නීතිපති දෙපාර්තමේන්තුවේ විමසලා තමයි ඔබතුමාට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ.
කොමිස්ටි තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මන්ත්‍රීතුමා ප්‍රවාහන මැතිතුමාගෙන් ඇසින්. නලින් බණ්ඩාර ජයමහ මන්ත්‍රීතුමා, අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා.
මම අහනවා දරුක තනකට.
හත්වෙනි ප්‍රශ්නේ චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීමා කෘෂිකර්ම මන්ත්‍රීමාගෙන් ඇසින්.
ගරු කථානායකතුමනි, මෙම විෂය අපිට අදාළ දෙයක් නෙවෙයි. ඉද වන්ද එංගඩ මිනිස්ත්‍රීල ඉල්ල ඉරිගේෂන් මිනිස්ත්‍රීක තම වරුද?
ඉල්ල ඉල්ල
අද මුந்தி எங்களுக்கு தான் இருந்தே.
முல்லத்தீவு மாவட்ட கமலசேவ திணைக்களத்துக்குள்ள தான் இந்த குளம் இருக்கு. கமலசேவ திணைக்கள அமைச்சுக்குள்ள தான் இருக்கு.
அது தெரியும். போன காலத்துல அந்த மினிஸ்ட்ரிக்கு தான் இருந்து, இப்ப வந்து எங்களுக்கு ஒண்ணுமே செய்யல. இது வந்து இரிகேஷன்ஸ்க்கு தான் போயிட்டு இருக்கு.
இல்ல இல்ல, 2019-18 ஆண்டு காலப்பகுதியில் முல்லத்தீவு மாவட்ட கமலசேவ திணைக்களம் தான் இந்த குளத்தை பராமரிச்சது. அவங்க தான் நேரடியாக வந்து அந்த குளத்தை போய் பார்த்ததுல அவர்களும் தான் சேர்ந்து வந்து தங்கட குளம்னு சொன்னாங்க. நீங்க அமைச்ச மாறுறேன்னு சொல்லல.
அவகிட்ட சல்லி வெங்கல் அமைக்க. இப்ப கௌரவ இப்ப அடுத்த வருஷம் கௌரவ அமைச்சர் கமல் ராஜபக்சக்கு தான் இது வந்திருக்கு. இதுக்கு சல்லி போட்டிருக்கு. அடுத்த வருஷம் ஸ்டார்ட் பண்ணுவாரு இரிகேஷன் மினிஸ்ட்ரியில.
எஸ் எம் மரிக்கர் மந்துமா அக்ராமத்துமாக இசைமட்ட
மம ஆனோ அப்பே கொடஹேவத்துமா உத்தரதே
ප්‍රශ්නය ආ එක වැසිජලය ගැලින් පාලනය කිරීම සඳහා පොම්පාගාර තුනක් යෝජනා වී ඇති බව දනිමේ. මහල්තින පහක් ගැන ආ දෙක ප්‍රතිපාදන වෙන්වී නැත. තුන අදාළ නොවේ. හතර අදාළ නොවේ. ඊළඟට මහල්තින මේ වැඩවසනු පොම්පාගාර වැඩවස එකත් අදාළ නොවේ. අවසාන එකත් අදාළ නොවේ.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමා, දැර ඔබතුමා අර පෙරේද දිනේ සඳහන් කරපු අඹතලේ පොම්පාගාරය වැහි වතුර බහින්න දාලා තියෙනවා. ගං වතුර ගඟට පම්ප් කිරීම සඳහා කළුපාලම ගාව එකකුත්, ඒ වගේම මේ පැත්තෙන් දියවන්නාවට ගෙනීම සඳහා ගොතටුව සහ මේ ඔබේසේකර පුරත් දෙකක් ආරම්භ කරලා තියෙනවා. එතකොට ඒ විදිහට තුනක් තියෙන්නේ. දියවන්නාවෙන් වතුර වැඩි වුණාම ඒකත් ගඟට පම්ප් කරන කළුපාලමේ දාලා තියෙන්නේ. එතකොට දැන් මේකෙන් මේ කළුපාලමේ වැඩ සහ ගොතටුවේ වැඩ ටිකක් ශීඝ්‍රයෙන් යනවා. නමුත් ඔබේසේකරපුර පොම්පාගාරයේ වැඩ ටිකක් ප්‍රමාද වෙනවා. ඔබේසේකරපුර පොම්පාගාරයේ මේකට සමගාමීව හැදුණ නැත්නම් අර පැත්තෙන් වතුර පම්ප් කරන්න බෑ. මොකද මේ පැත්ත යට වෙන නිසා. ඉතින් ඒ නිසා මට පේනවා දැන් ඒක ඉක්මන් කිරීමේ වැඩක් තියෙනවද? මේක එක පොම්පාගාර තුනම එකට පටන් අරගෙන එකක් මේ මන්දගාමීව යන්න හේතුවක් තියෙනවද එමෙතුමා?
මම මේක මන්ත්‍රීතුමා මම ඒක පැහැදිලි කරන්නම්. දැන් මෙතන අපේ තියෙනවා ජල ද්‍රෝණි දෙකක්. එකක් තමයි මේ ප්‍රශ්න තුනක් දෙකක් තියෙනවා. එකක් තමයි කොළඹ ආශ්‍රිත ජල ගැලීම් පිළිබඳ ප්‍රශ්නය, අනික කොළොන්නා ප්‍රදේශය. දැන් අර මෙට්‍රෝ කොළඹ urban development project එක ලෝක බැංකුවේ ඒකෙන් විසඳන්නට බලාපොරොත්තු වෙන්නේ කොළඹ ජල ප්‍රශ්නේ. ඒතර ඒ සඳහා මුදල් අනුමත වෙලා දැන් කාලයක් තිස්සේ අවුරුදු 5ක විතර කාලයක් තිස්සේ ඒක කෙරිගෙන යනවා. අනේ ඒකේ තියෙන පොම්පාගාර තුනක් හදන්න. ඒ තුනෙන් දෙකක් කොළොන්නාවට ආශ්‍රිතයි. ඒ කියන්නේ කොළොන්නාවේ බෝඩර් එකේ තමයි හැදෙන්නේ. එකක් සෙන් සෙබස්තියන් කැනල් එක ගාව, අනික අඹතලි. මේ දෙක දැන්ට වැඩ කෙරිගෙන යනවා. ඔබතුමා දැන්ටමත් දන්නවා මේ අවුරුද්ද අවසන් වන විට ඒක අවසන් වීමට නියමිතයි. ඒතර ඔබතුමාගේ අර ප්‍රශ්නේ අහලා තිබන්නේ පොම්පාගාර පහක් ගැන. මම හිතන ඔබතුමා අදහස් කරපු විදිහට පොම්පාගාර පහක් තියෙනවා. නමුත් ඔබතුමාගේ ප්‍රශ්නේ තිබෙන්නේ කොළොන්නාව ප්‍රාදේශීය කොට්ටාෂයට අදාළව තියෙන්නේ ඒ පොම්පාගාර දෙක නෙවෙයි. ඒක ඇත්තටම කොළඹ සම්බන්ධයෙන් කරපු දෙයක්. කොළොන්නාවට ඒක බලපානවා. නමුත් මේ වන විට ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංස්ථාව යෝජනා කරලා තියෙනවා තවත් පොම්පාගාර තුනක් හදන්න කියලා. එකක් කළුපාළම ගාව, සිත්තම් පවුල කැනල් එක ගාව, අනික සැලලිනි කැනල් එක, අනික දඬුවතට. මේකට මිලියන 8700ක විතර මුදලක් ඉල්ලලා තියෙනවා. නමුත් ඒ මුදල් තාම අනුමත වෙලා නැහැ. ඒ ප්‍රතිපාදන අනුමත වෙලා නැති නිසා තමයි ඒවල ප්‍රමාදයේ තියෙන්නේ. අත්වශයෙන්ම තමනාසලගේ ආණ්ඩුව කාලේ මේකට කැබිනට් පේපරයක් ආවහම ඒ වෙලාවේ කියලා තියෙන මුදල් වලින් වැඩ පටන් ගන්න කියලා. ඒ නිසා තමයි තමනාස අර ඊයේ කිව්වාගේ අර බෝක්කු සංවර්ධන කටයුතු ආරම්භ වුණේ. ඉතින් දැන් ඉදිරියේදී මේ ප්‍රතිපාදන අනුමත කරගත්තට පස්සේ අපිට ඒක කරන්න පුළුවන්.
අමතුමා මම මේ ඕක පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන. ඔබතුමාට පොඩ්ඩක් පොඩි පැටලීමක් තියෙනවා. මේ සබ්ජෙක්ට් එක මම හොඳටම දන්නවා. මේකට මම මැදිහත් වෙලාම හිටියා. පොම්පාගාර පහ හරි මොකද එකක් අඹතලේ මේ සඳහන් කරපු කළු පාලම ගොත්තටුව සහ ඔබේසේ කරපු අරුණහම නාගලගම් වීදියේ එකක් ගහන්න මේව කරලා තියෙනවා. මොකද හේතුව මේ ගඟ මුහුදු මට්ටමට වඩා පාත නිසා. ඒක හැබැයි කොළඹටයි කොළොන්නාවටයි දෙකටම අදාළයි. ඉතින් මම අර තුන පටික්ලලි ඇහුවේ කොළොන්නා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසින්ද. ද ඔබතුමා සඳහන් කරපු සැල්ලිනි මාතෝස මේ දහම්වැල කියන එක මේකට අදාළ එකක් නෙමෙයි. ඒක පසු අධියරේන එකක්. දෙවෙනි පියවර. ඒ නිසා මේ සහ මහ කොළඹ ගංවතුර පාලනය ගැන වෙන එකක්. මේකට අදාළ නැහැ. මම පටික්ලලි ඇහුවේ කොළොන් කැලණි ගඟේ කොළොන්නාවේ කොට්ටාසෙක් ගැන විතරයි. ඉතින් මට මේ දැන් ඉන්නේ දැන් මම කොළඹ දිස්ත්‍රික්කයේ മന്ത്രിවරයෙක් විදියට ඔය ඔක්කොම උඩ ඉන්නකෝ නෑ මම කියන එක පොඩ අහන් ඉන්නකෝ. මේ කොළඹ දිස්ත්‍රික්කයේ ඔක්කොම කියනවට මම කැමතියි. හරිද? කිසිම අවුලක් නෑ. ඉක්මන් කරන්න. මම අහන්නේ දැන් මට මේකට කියන්නකෝ. මේ තුනට ඉවර කරන දිනයක් කියන්න පුළුවන්ද?
ඇත්තටම ඕක අවසන් කරන දින අපිට කියන්න තිබුණා අවුරුදු 5 තමුන්නාසලේකට ප්‍රතිපාදන අනුමත කරගත්තා. තමුන්නාසලා කොළොන්නාවට කරපු දෙයක් නැහැ. තමුන්නාසේ ගැන කතා කර හිටියම කිසිම ප්‍රතිපාදනයක් අනුමත වෙලා නැහැ තමුන්නාසලා ගැන. දැන් අපි ප්‍රතිපාදනය කරනවා. කරන පිළිවෙලක් මම කිව්වා. මේක කරන සම්පූර්ණ සැලැස්ම අපි දන්නවා. ඒ සම්පූර්ණ සැලැස්ම අපි ක්‍රියාත්මක කරනවා. මට තේරුම් ගන්න බැරි තමුන්නාසලා අවුරුදු 5 කොළොන්නාව කරලා ඇයි මේ කිසි දෙයක් කරගන්න බැරි වුනේ කියන එක. ගරු කතානායකතුමනි මෙතුමන්ලාගේ කතා කරගෙන ඉන්නේ නැහැ අපි. අපි දන්නවා වැඩේ කරන හැටි අපි ඒක කරනවා. අවුරුදු 5ක් මොකද්ද කරේ? තමුන්නාසලා අවුරුදු 5 මොනවද කරේ? කරපු එක දෙයක් කියන්නකෝ.
හරි. ඔය අනවශ්‍ය විවාද වලට යන්න ඕබ නෑ. අනවශ්‍ය.
ගරු කතානායකතුමා
මේ එමෙතුමා
කතානායකතුමා මෙතුමාගේ ප්‍රශ්න මමත් පොඩ්ඩක් මැදිහත් වෙන්නම්. වාරි මාර්ග අමාත්‍යාංශයේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ඒ වගේම ආපදා කළමනාකරණ අමාත්‍යාංශයෙන් දැනට වැඩසටහනක් කරගෙන යනවා. මම අද උදේ කතා කරා. ඒක නිරීක්ෂණය මම ඔබලත් කතා කරන්නම්. එතෙන්ට යන්න මාත් සබල බලන්න. එතකොට ප්‍රශ්නේ
හරි උත්තරේ ලැබුණා. හරි ඔව්
මම ඇහුවේ ඔබතුමා එක දේශපාලන පටලව ගැන ඔබතුමා ආචාර්යවරයෙන්නේ මං ඇහුවේ මේක පටන් ගන්නකොට මාස 21කින් ඉවර කරනවා කියලා තියෙනවා. කෝවිඩ් හින්දා පරක්කු වුණා. ඒ පරක්කු වෙච්ච එක කොච්චර දවස ඉවර වෙනද කියලා සරල ප්‍රශ්නයක් අහුවෝ. ඔබතුමා මේ වටේ යනවනේ. ඒ පැටලෙන නම් එන්නපා.
ඔබ මරිකාර් මන්ත්‍රීතුමා මම මේ ප්‍රශ්නේ උත්තර දෙන්නම්.
ඔබතුමාත් වටේ තමයි
යන්නේ. ප්‍රතිපාදන අනුමත නොවැච ව්‍යාපෘතියකට දිනවකවඩු දෙන්න බෑ. ප්‍රතිපාදන අනුමත වෙලා නැහැ. ඒකයි උත්තරේ.
හරි බොහොම ස්තුතියි. මොහොමඩ් මුසා
අරික්කාර මන්තුමා කොරොන්නාවට අරික්කාර බද වැඩක් කරලා නැහැ කියලා
ගැවුණා. හරි හරි.
හරි හරි. ආ කතානායකතුමනි.
හරි. මොහොමඩ් මුසාමිල් මන්ත්‍රීතුමා අහන් ප්‍රශ්නේ වෙන දෙමතුමාගේ
ආනෝ දැන් ඉන්නේ. ගරු කතානායකතුමනි
මුදල් අමාත්‍යාංශයේ යටතේ පවතින ශ්‍රී ලංකා රේගුව විසින් දී ඇති තොරතුරු අනුව 2015-19 කාල පරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකාවට ආනයනය කළ සම්පූර්ණ සීනි ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 2896යි. විස්තර ඇමුණුම එකෙහි දක්වලා තිබෙනවා. ඒ අනුව වර්ෂයෙන් වර්ෂයට විස්තරාත්මක පැහැදිලි කිරීමක් ඇහි තිබෙනවා. ශ්‍රී ලංකා රේගුව ලබලා දීලා තිබෙන තොරතුරු අනුව ශ්‍රී ලංකාවට ආනයනය කළ සීනි ප්‍රමාණය සඳහා වැයවෙච්ච මුදල බිලියන 191යි. මිලියන 191,273යි. ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දීලා තියෙන තොරතුරු අනුව ආනයනය කළ රටවල් තිබෙනවා ගරු කතානායකතුමනි 68ක්. බ්‍රසීලය, ඉන්දුනීසියාව, ඉන්දියාව, තායිලන්තය, ජර්මනිය, චීනය ලෝකේ රටවල් විශාල ප්‍රමාණයකින් සීනි ආනයනය කරනවා. ශ්‍රී ලංකා රේගුව ලබා දී ඇති තොරතුරු අනුව ආනයනය කළ සමාගම්වල දීර්ඝ නාමලේඛනයක් ඇමුණුම 4 වසරේ මම දක්වලා තිබෙනවා. එම කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට ආනයනය සඳහා 2015-19 වැය වූ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 291යි. මිලියන නම් 191,273යි.
හරි, ගරු ඇමතුමනි, මගේ පළවෙනි ප්‍රශ්නේ දැන් පහුගිය රජය යටතේ මේ ආනයනය කරපු විශාල මෙට්‍රික් ටොන් මිලියන 2896ක් වූ සීනි ප්‍රමාණය වරින් වර පහුගිය රජයේ මුදල් අමාත්‍යවරයා විසින් බදු ඉතාම අත්නෝමතික ලෙස බදු සංශෝධනයක් කළා. ඒ අනුව මේ සීනි ආනයනය හරහා විශාල ජාවාරමක් සිද්ධ වුණායි කියලා පුවත්පත් වාර්තාත් තිබුණා, අපිට දැනගන්න ලැබුණා. මේ පිළිබඳව ඔබතුමාට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
දැන් සෑම රජයක් යටතේදීම ලංකාවට සීනි නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන නිසා ආනයනය කරනවා. නමුත් පසුගිය කාල පරිච්ඡේදය තුලදී වක්කඩ කැඩුවසේ නිදාසේ විශාල භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය වුණා. සීනි සම්බන්ධයෙන් වෙළඳපොලේ විශාල අර්බුදයක් නිර්මාණය වුණා. හිටපු මුදල් අමාත්‍යවරයා 2016 ජූලි 19 වෙනිදා රුපියල් 30ක් වෙලා තිබුණ සීනි කිලෝක බද්ද ක්ෂණිකව 125ට අඩු කළා. එවැන්නක් සිදු වෙලා තියෙන්නේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට. රුපියල් 29ට තිබුණ ආනයන බද්ද 125ට අඩු කරපු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව. එතකොට රුපියල් 29,775කින් බදු අඩු කරලා ඒ 2016 වෙනකොට ඒ එක්සත් ජාතික පක්ෂයේ ජාවාරම්කරුවන්ට විශාල ලාභ අනුපාතයක් යටතේ 125ක් වගේ බද්දක් ගෙවලා සීනි තොග අසාමාන්‍ය ලෙස රැස් කරන්න ඉඩ දුන්නා. එතකොට ගුදන් ඔක්කොම සීනි වලින් පිරිලා ගියා. ඊට පස්සේ ඒ අවුරුද්දේම දෙසැම්බර් මාසේ එක්වරම නැවතත් සීනි කිලෝක බද්ද රුපියල් 15ට වැඩි කළා. රතු සීනි, සුදු සීනි වල රුපියල් 13ට බද්ද වැඩි කළා. ඒ තුලින් අර 125ට තීනි තොග ගෙනල්ලා රැස් කරපු අයට කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත වශයෙන් මහා විශාල ධනස්කන්ධයක් උපදවා ගන්න අවස්ථාව ලැබිලා තිබුණා. 125ට සීනි ආනයනය කළා. රුපියල් 13ක බද්ද ගන්නකොට ඒක තමයි ලංකා ඉතිහාසයේ රාජ්‍ය බලය අයුතු ලෙස පාවිච්චි කිරීමේ. මුදල් අමාත්‍යවරේ තමන් සතු බලය අයුතු ලෙස පාවිච්චි කළා. මෙසේ නිශ්චිත ඉලක්කගත කණ්ඩායමකට ජාවාරමක් සඳහා අවස්ථාව ලබා දුන්නා. ඒ පිළිබඳ මේ වාර්තා රේගුවේ තිබෙනවා.
ඇමතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ, ද මේ අනුව පැහැදිලි ඉත විශාල පරිමාණයක මුදලක් ආනයනය සඳහා වැය කරලා තියෙනවා. ඒ වගේම බදු සංශෝධනය හරහා විශාල ජාවාරමක් සිද්ධ වෙලා තියෙනවා කියලා. මේ පිළිබඳව අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් කරන්න සහ ඒ පිළිබඳව නීති ක්‍රියාමාර්ග ගන්න කටයුතු සූදානම් කරනවද? එහෙම නැත්නම් ඒ සූදානම් කරලා තියෙනවද?
පිළිබඳ වෙළඳ අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් කරන්න බෑ. මේ සඳහා මම ගරු මුදල් අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටින්නට කැමැති රේගු දෙපාර්තමේන්තුවට කියලා මේ නිශ්චිත දිනවල ගැසට් කරපු ආකාරයත් ඒ ගැසට් වලදී ආනයනය කළ ආනයනකරුවන්ගේ නම් ලිපිනයන් තියෙනවා. ඒ සියල්ලත් පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කිරීම සඳහා ඔබතුමා යොමු කරලා මේ ගරු සභාවට වාර්තා කරන්නට කියලා මම ඉල්ලා
සිටිනවා. ගරු වේලු කුමාර් මන්ත්‍රීතුමා අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට.
ආනව ප්‍රශ්නය.
උත්තර දෙන ගරු කතානායකතුමනි, මෙතුමා කලින් දින දෙකේ ඉදිරිපත් කරපු ආකාරයේ තවත් ඒ වැවිලි සමාගමේම ගැටලුවක් සම්බන්ධයෙන් විශේෂයෙන් මේ පිළිතුර දෙන්න කලින් මම එතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ ගරු පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන අමාත්‍යවරයෙක් ප්‍රකාශ කරන්නේ නැහැ කවදාවත් බොරු පිළිතුරු. එනිසා මේ සත්‍ය පිළිතුරු තමයි සියලු දේවල් අමාත්‍යංශ මට්ටමින් ඔබ තමුන්නාන්සේලාට ලබා දෙන්නේ. එනිසා ඒ සත්‍ය පිළිතුරු ඔබ තමුන්නාන්සේ පිළිගන්නේ නැත්නම් අමාත්‍යංශෙන් ඔබ තමුන්නාන්සේට වෙනම වார்த்தාවක් ඇඳවලා ඒ දේ ලබා ගන්න පුළුවන්. මේ මම ප්‍රකාශ කරනව සත්‍යයි කියන එක මම කියා සිටිනවා, නැත්නම් මේක ගරු පාර්ලිමේන්තුවට කරන අගෞරවයක් නිසා. එනිසා ඔබ තමුන්නාන්සේගේ පළවෙනි ප්‍රශ්නෙට පිළිතුරු වෙන්නේ ඔව් කියන එකයි, දෙවෙනි ප්‍රශ්නය සඳහා පිළිතුරු වෙන්නේ නිවාස ව්‍යාපෘති දෙකක් ආරම්භ කරලා තියෙනවා කියන එකයි. ඒ ව්‍යාපෘති දෙක එකම තැන තමයි නම් දෙකකින් ආරම්භ කරලා තියෙන්නේ. කලින් වතාවෙත් ඔබ තමුන්නාන්සේ අහපු ප්‍රශ්නවලට තිබුණේ එකම ගමේ නම් දෙකක් පාවිච්චි කරගෙන ව්‍යාපෘති දෙකක්. දැන් මේක කැලෑබොක්ක එක ගෙවල් 26කුත් කැලෑබොක්ක දෙක ගෙවල් 32කුත් එකම ළඟ එකම ආසන්න එකම තැන තමයි ක්‍රියාත්මක කරලා තියෙන්නේ ගෙවල් 58ක්. හැබැයි ඔබ තමුන්නාන්සේ කියන ආකාරයට ලක්ෂ 5ක මුදලක් එක ගයක් වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. 60-70ක ප්‍රගතියක් මේ ගෙවල් වල නිමාවක් තියෙනවා. තියෙන එකම ගැටලුව මේ නිවාස වෙනුවෙන් ගරු මන්ත්‍රීතුමනි පාරවල් තොටවල් නිර්මාණය වෙලා නැහැ. ඒ වගේම බෝක්කු ඇලවේලි මේ මේ කාණු පද්ධති නිර්මාණය වෙලා නැහැ. විදුලිය මේ ව්‍යාපෘතියට ලබාගෙන නැහැ. ජලය මේ ව්‍යාපෘතියට ලබාගෙන නැහැ. ඉතින් ඒ නිසා මේ වෙන් කරන මුදලටත් වඩා මිලියන 29ක මුදලක් ඕන වෙනවා මේ ව්‍යාපෘති දෙකට විතරක්. දැනට 17ක් වියදම් කරලා තියෙනවා. එතකොට මේ මිලියන 29 වියදම් කරුවට මේ වගේ 3 ගුණයක විතර මුදලක් වියදම් කරන්න වෙනවා යටිතල පහසුකම් දිනු කරලා දෙන්න. ඒ නිසා අපි මේ නිමා වෙච්ච මම ඊයේ දුන්න පිළිතුරම තමයි මේ නිමා වෙච්ච ආකාරයෙන් ඒක අපි සැලසුම් කරලා දෙන්න. ඔබ තමුන්නාන්සේගේ 3 වෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ මිලියන 17.97 කියන එකත් ඊළඟ වතාවේදී අයවැය සඳහා යෝජනා කරලා ඒවා ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා කියන එක තමයි අවසාන ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ.
ගෞරව සභානායකර අවර්ගලේ, இந்த தொடர்ச்சியாக 3வது நாளாகவும் இந்த வினாக்குரிய விடையை பெற்றுக் கொடுத்ததற்கு ராஜாங்க அமைச்சர் அவர்களுக்கு நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். அதேபோல ராஜாங்க அமைச்சர் அவர்களுக்கு கண்டியிலே இருக்கக்கூடிய கலாபொக்க தோட்டம் என்பது மிக பரந்த ஒரு பிரதேசத்திலே இருக்கக்கூடியது என்பதையும் அதிலே இருக்கக்கூடிய 7 பிரிவுகளிலே 2 பிரிவுகளில் வெவ்வேறாக இது ஆரம்பிக்கப்பட்டிருப்பதுதான் உண்மை என்பதும் ஒரே கிராமத்துக்குள் அல்லது ஒரே பகுதிக்குள் அல்ல என்பதையும் குறிப்பிட விரும்புகின்றேன். அதேபோல இந்த அரைக்குறையில் நிலையில் இருக்கக்கூடிய இந்த வீடுகளை பூரணப்படுத்துவதற்கு தாங்களுடைய ஒத்துழைப்பை தாருங்கள் என்ற கவனத்தை கொண்டு வரவே நான் முயற்சி செய்கின்றேன். அவே இதைவிட உங்களிடமிருந்து இம்முறை இந்த ஓரிரு மாதங்களுக்குள் ஏதேனும் ஒரு கொடுப்பனவை வழங்க முடியுமா என்பதைத்தான் மீண்டும் மீண்டும் உங்களிடம் நான்
கேட்டுக்கொள்கின்றேன். அப்பிட்ட මේ මුළු රටේම තියෙන ගැටලුවක් මේ බාගෙට හදපු ගෙවල්
වල ජනතාවට පදිංචි වෙන්න විදිහක් නැති නිසා කරුණු කාරණා සොයා බලලා ඒ වල ජනතාව පදිංචි කරන්න කටයුතු කරන්න කියලා යෝජනා කරලා තියෙනවා. ඒ නිසා අපි ඒ කටයුත්ත කරනවා. මම අර කලින් කියපු කටයුත්ත ගරු කතානායකතුමනි මේ වියදම් කරන තව තියෙන බොහොම පොඩි මුදලක් දෙන්න ඒක දුන්නත් මේ ජනතාව ගිහිල්ලා අතාරින්න වෙන්නේ වතුර නැති විදුලිය නැති මහා මේ වත්තකට. ඒ නිසා වැහි වතුරෙන් ජීවත් වෙන්න ජනතාවට දෙන්න බෑ අහිංසක ඒ කර්මාන්තේ ඉන්න ජනතාවට. ඒ නිසා ඒවා සැලසුම් කරන්න ඕන එකක්. ඒ නිසා මේ අපි කරන ව්‍යාපෘතිවල දැනට සියලු දෙනාට විදුලිය ලැබෙනවා. සියලු දෙනාට ජලය ලැබෙනවා. සියලු දෙනාට මං මාවත් තියෙනවා. ඒ නිසා ඒ ව්‍යාපෘතිය කඩිනමින් යන අතරතුර දැන් මේ නිවාස ඉල්ලන අය ගරු කතානායකතුමනි නිවාස තියන අය. නමුත් අර කාමරවල ඉන්න නිසා තමයි මේගොල්ලන්ට ගෙවල් දෙන්න ඕනේ. ඒ නිසා ඒකට නිසි ක්‍රමවේදයක් හදලා මුදල් ටික වෙන් කරලා දෙන්නම්.
ගරු කතානායකතුමනි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය මේ යටිතල පාසුකම් අපි වැඩි දියුණු කරගන්න පුළුවන්. නමුත් අර බාගෙට අදලා තියෙන නිවාස ටික රැක ගන්නට ඕන, ආරක්ෂා කර ගන්නට ඕනේ. ඒකේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න කියලා මම මේ ඉල්ලන්නේ. ඒ වගේම මේ රජයේ සෑම ග්‍රාම සේවක කොට්ටාසේකම එක නිවසක් බැගින් 14,000 ගානක නිවසක් අදනවා කිව්වා. ඉතින් මම අහන්නේ මේ අපි වෙන් කරපු මුදලද ඒ නිවස්වලට වෙන් කරගෙන තියෙන්නේ? එහෙමනම් ඒක බලවත් අසාධාරණයක්. එහෙනම් මේ පටන් ගත්ත ව්‍යාපෘති ටික දිගට කරගෙන යන්නට මේ මුදල ලබා දෙන්න කියලා මම ඉල්ලනවා.
විසිරි නිවාස යෝජනා ක්‍රමයේ යටතේ තමයි එක ගමකට එක නිවසක් විදියට නිවාස යෝජනා ක්‍රමයේ යන්නේ. මේ නිවාස ගම්මාන යෝජනා ක්‍රමයක යෝජනා කරපුවා. මේ නිවාස ගම්මාන යෝජනා ක්‍රමයක් මිසක් මුදලක් මේ වෙනුවෙන් වෙන් කරගෙන තිබිලා නැහැ. ඔබ තමුන්නාන්සේලාගේ කාලය තුල 2018 9 මාසේ තමයි මේ ව්‍යාපෘතිය පටන් අරන් තියෙන්නේ. 2019 අවසාන වෙනකන් අවුරුදු එකහමාරකට වැඩි කාලයක් ඔබ තමුන්නාන්සේලාට මේ ගෙවල් හදන්න බැරුව ගියා. ගරු කතානායකතුමනි දැන් හදන විසිරි නිවාසවලට මාස දෙකයි අපි කාලය දෙන්නේ. මාස දෙකට මේ වෙද්දි පවුල් 4,000කට වැඩි ගාණක් අපි පදිංචි කරලා තියෙනවා. වතුරක් තියෙනවා, විදුලියක් තියෙනවා, සියලු දේ තියෙන. ඉතින් ඒ නිසා මම ඔබ තමුන්නාන්සේට කිව්වේ මේ ගෙවල් වලට මේ මුදල දෙන එක මහ දෙයක් නෙවෙයි. අපිට දෙන්න පුළුවන්. හැබැයි අපිට තියෙන ගැටලුව මේක දුන්නාම මේ ජනතාවට යන්න බෑ ගෙදරට. ඇයි? වතුර නෑ ගරු කතානායකතුමනි, මං මාවත් නෑ, විදුලිය නෑ, කැලෑවක ජීවත් වෙන්නේ. ඒ නිසා ඔබ තමුන්නාන්සේට ඒකට නිශ්චිත පිළිතුරක් නෑ. මේ යෝජනාව ඔබ තමුන්නාන්සේ වගේම ජනතාව කැලේ පදිංචි කරන්න කියලා කිරියල්ල මැතිතුමත් යෝජනා කරලා තියෙනවා. එතකොට ඔබ දෙපළම යෝජනා කරලා තමයි මේ කැලේට ජනතාව ගෙනihin දාලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ තමුන්නාන්සේගේ යෝජනාවට ගෙවල් වලට මුදල දුන්නට ගරු කතානායකතුමනි ඒගොල්ලොන්ට පදිංචි වෙන්න ඉතුරු පහසුකම් ටික නෑ. ඒ නිසා ඒක සැලසුම් කරලා ඒ කටයුත්ත අපි කරලා දෙන්න.
හරි, බොහොමිසුරි, බොහොම ස්තුතියි. ගරු මයන්ත දිසානායක මන්ත්‍රීතුමා, කෘෂිකර්ම මාත්‍යතුමාගේ.
ගරු කතානායකතුමනි මං අහනවා.
ගරු කතානායකතුමනි, ගරු මයන්ත දිසානායක මන්ත්‍රීතුමාගේ පළවෙනි ප්‍රශ්නයට අක්කර 1,152,751ක් අපි වගා කරනවා. ඒ වගේම දෙවෙනි ප්‍රශ්නයට ඒ අතරින් සම්පූර්ණ තියෙන ප්‍රමාණය 1,07,00,000 අතරින් වගාවට යොදාගෙන ඇති කුමුරු ප්‍රමාණය 1,05,150,130යි. ඒ වගේම ඉතුරු වෙලා තියෙන පුරං කුමුරු ප්‍රමාණය 1,02,616යි. ඒවා වගාවන් සදා යොමු කර සැලස්මත් තිබේද වූ ඒ සඳහා අවශ්‍ය කරන බීජ හා පොහොර නිසි පරිදි සැපයීමට ක්‍රියාත්මක වෙන්නේද? ඔව්. වගාවට අවශ්‍ය යන්ත්‍ර තුරුත්ත සහන මිලට ලබා දීම සඳහා සැලසුම් කර තිබේද? ගරු මන්ත්‍රීතුමා, අපි ලංකාවේ ගොවි ජන සේවා මධ්‍යස්ථාන 562ක් තියෙනවා. අපි ලබන අවුරුද්දේ ඉඳලා මේවට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සියල්ල ගොවි ජන සේවා මධ්‍යස්ථාන 562ටම ලබා දෙන්න කටයුතු කරනවා. ඒ සඳහා අපි ප්‍රතිපාදන වෙන් කළා තියෙනවා එක් මධ්‍යස්ථානයකට මිලියන 10 බැගින්. කෘෂිකර්මාන්තය සඳහා තරුණ පරම යොමු නොවීම නිසා ඇති වී ඇති ශ්‍රම බලකාය අඩු වීම තථාවත් කිරීමට ආකර්ෂණීය සැලසුමක් තියෙන්නේද? ඔව්. ඒ පිළිබඳ තියෙනවා ගොවි ජන සංවර්ධන පනතට අනුව ක්‍රියාත්මක වන ඉඩම් බැංකුව හා කෘෂිකර්මාන්තය සඳහා කැමැත දක්වන තරුණයන් ලියාපදිංචි කර වගා නොකරන කෘෂිකාර්මික ඉඩම්වල භුක්තිය උන්නත පැවරීම, කෘෂිකාර්මික කටයුතු සහ කෘෂි නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම, අලවිය සඳහා ගොවි ජන බැංකු බයම විශේෂණය ක්‍රියාත්මක වීමට සරණක් තියෙනවා. විශේෂයෙන් තරුණ කොටස් සම්බන්ධ කරගෙන ඒ වගේම කෘෂිකාර්මික නවීන තාක්ෂණය උපයෝගී කරගැනීමෙන් ඉහළ ගුණාත්මක භාවයකින්ුත් වැඩි නිෂ්පාදනයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ යන්ත්‍රෝපකරණ ගොවිපළ මට්ටමින් ලබා දීමට සිදු කරනවා. ගරු මන්ත්‍රීතුමා, අපි විශේෂයෙන් මේ තරුණ කොටස් මේ කෘෂිකර්මාන්තයට යොමු කිරීම සඳහා ඔබතුමා දන්නවා මේ අපේ තරුණයෝ මේ සාමාන්‍ය ක්‍රමයට කැමති නැහැ. නවීන තාක්ෂණයත් එක්ක අපි දැන් සම්බන්ධ කරගෙන වෙනම අපි තරුණ ගොවි හමුදාවක් හදලා අපි වෙනම වැඩපිළිලක් අපි කරගෙන යනවා. අවසාන ප්‍රශ්නය අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය හැටියට මම අහන්න කැමතියි ගරු අමිතුමාගෙන්. සෞභාග්‍ය දැක්වතුලින් පොහොර නොමිලේ ලබා දෙනවා කියලා කිව්වා. ඒ පිළිබඳව මේ උත්තරීතර පාර්ලිමේන්තුව දැනුවත් කරොත් හොඳයි කියන ඉල්ලීම කරනවා. මේ ප්‍රශ්නය අහනවා. විශේෂයෙන්ම දැන් පොහොර හිඟයක් තියෙනවා.
අපි පොහොර ලබා දුන්නේ වීගොවියන් සඳහා අපිට තිබුණා මෙට්‍රික් ටොක් 385,000ක් අසරකට සබ්සිඩි එක අපිට තිබුණා. එතකොට අපි වීගොවියන්ට අපි 100%ක් පොහොර සානාධාරය ලබා දෙනවා. ඒ වගේම අනෙකුත් වගාවන් සඳහා අපිට තිබුණ කෝටා එක මෙට්‍රික් ටොන් 385,000යි. අපි ඒකත් 100%ක් ලබා දුන්නා. නමුත් පසුගිය කොවිඩ් වසංගතයත් එක්ක මේ රටේ කෘෂි නිෂ්පාදනයේ වැඩිවීමක් සිදු වුණා. ඒ නිසා අපිට වෙනදාට වැඩිය පොහොර අවශ්‍යතාවයක් තිබුණා. ඒ අනුව අපි පසුගිය සති දෙකකට කලින් කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරලා අපිට තිබ්බ ලිමිට් එක අපි අයින් කරා. ඒ අනුව අපි තව 250,000 මෙට්‍රික් ටොන් ආනයනය කරා, කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දුන්නා. ඔබතුමා කියන එක හරි. මේ දවස් 15 අපිට චූටි අඩුපාඩුවක් තියෙනවා, සම්පූර්ණ නැතිවීමක් නෙවෙයි. ලබන මාසේ තමයි මහකන්නේ පටන් ගන්නෙ. ලබන මාසේ ඉඳලා අවශ්‍ය සම්පූර්ණ පොහොර ටික ලබා දෙන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තියෙනවා. හැබැයි අපි ලබා දෙන්නේ ගරු මන්ත්‍රීතුමා වීගොවින් සදා 100%ක් පොහොර සානාධාර ලබා දෙනවා. අනෙකුත් වගාවත් සඳහා රුපියල් 1500කට මෙට්‍රික් ටොන් එකක් ලබා දෙනවා. ඕනේ ප්‍රමාණයක් ගන්න පුළුවන්. එහෙම තමයි අලුත් සානාධාර ක්‍රමයේ ක්‍රියාත්මක වෙන්නේ.
ගරු කතානායකතුමනි, මේ මම අහන්නේ විශේෂයෙන්ම තේ පිළිබඳව, ඒ පොහොර පිළිබඳව ඔබතුමාගේ සහ අපේ ගරු එමතුමත් ඉන්නවා මේ
ඕන තරම් ගන්න පුළුවන් සානාධාර මිල 1500යි.
මගේ දෙවැනි ප්‍රශ්නේ හැටියට මම අහනවා ගරු කතානායකතුමනි, අනවසර කුඹුරු ගොඩ කිරීමේ ගැටලුවට ඔබතුමාලගේ ආණ්ඩුවේ වැඩපිළිවෙලක් තියෙනවද? ඒ වගේම අපිට කියන්න පුළුවන් නම් වගා හානි පිළිබඳවත් ඔබතුමාට මේ උත්තරීතර පාර්ලිමේන්තුව දැනුවත් කරන්න පුළුවන් නම් හොඳයි කියලා ඉල්ලා සිටිනවා.
ගරු මන්ත්‍රීතුමා, පළවෙනි එක කුඹුරු ගොඩ කිරීම සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා පැහැදිලි තීන්දුවක් ලබා දීලා තිනවා. සම්පූර්ණයෙන් කුඹුරු පිරවීම නැවැත්වීමට අවශ්‍ය කටයුතු අපි යොදලා තිනවා. නීතිමය දැනුම් දීමක් කරලා තිනවා. මම පිළිගන්නවා ඒක ඉතාම මහා මාෆියාවක් කුඹුරු පුරවනවා. එක පර්චස් එකකින් විශාල මුදල් අරගෙන එහෙම අක්‍රමිකතා සිදු වුණා. අපි දැන් එක කුඹුරක් සදහාවත් අනුමැතිය දෙන්නේ නැහැ. හැබැයි අපි හඳුරගෙන තියෙනවා වගා කරන්න බැරි කුඹුරු අපි අඳුරගන්නවා, සී කැටගරි එකට දාලා අපේ වැවිලි කර්මාන්ත ඇමතුමා ඉල්ලීමක් කරලා දෙනවා. අපි කෘෂි භෝග වගා කිරීම සඳහා සී කණ්ඩේ කුඹුරු ලබා දෙනවා. ඒ අරෙන්න අපි කිසිම කුඹුරකට අනුමැතිය දෙන්නේ නැහැ. මම අමාත්‍යවරයා හැටියට එක ලියුමක් මම අස්සම් කරන්නේ නැහැ කුඹුරු පුරවන්න. පැහැදිලි ප්‍රතිපත්තියක් හැටියට අපි ඒක නවත්තලා තියෙනවා. ඔබතුමා ඊළඟ ප්‍රශ්නේ මොකද්ද කිව්වේ?
අවසානයි.
වගාහානි. ගරු මන්ත්‍රීතුමා, වගාහානි අපිට තියෙන ලොකු ප්‍රශ්නයක්. අපි පිළිගන්නවා අපේ නිෂ්පාදනයෙන් 20%ක් 25%ක් විතර මේ සත්ව හානිය නිසා අපිට ප්‍රශ්නයක් මුණ දෙනවා. ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන් වල්ලලි සම්බන්ධයෙන් මේ ප්‍රශ්නයට ගරු රාජ්‍ය අමාත්‍යවරයෙක් පත් කරලා මේ වෙනකොට ඒ සඳහා වෙනම ප්‍රතිපාදන වෙන් කරලා වල්ලලින්ගෙන් වෙන හානිය සම්බන්ධයෙන් අපි දැනට දැඩි පියවරක් අරගෙන යනවා. අපි විශ්වාස කරනවා ඒ වල්ලලි යෝදුර සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමා මැදිහත් වෙලා වැඩපිළිවෙලක් කරයි කියලා. ඊළඟට අපිට තියෙන එක තමයි රිලව් සහ ඒ වගේම මොනර, ඒ වගේම එවැනි සත්තු ගණනාවක් ඉන්නවා. පහුගිය කාලේ රිලව්න්ට ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ තිබුණ පිළිතුර තමයි මහනුවරින් රිලව් ඉන්නවා කියලා කොම ලොරියක් ඇවිල්ලා දාගෙන මාතලේට දෙනවා. මාතලේ රිලව් වෙනවා කොම අනුරාධපුරයට දානවා. ඒ තමයි යහපාලනේ මේ තමුන්නාන්සේලාගේ කාලේ කරේ. අපි ඒක වෙනස් කරලා අපි බලාපොරොත්තු වෙනවා මේ සත්ව හානිය නවත්තන්න. දැනට අපි වෙනම කණ්ඩායමක් පත් කරලා තියෙනවා. ඔබතුමා දන්නවා අපිට මේ තියෙන සත්ව හිංසනයත් එක්ක අපිට ඕනේ විදිහට මේක කරන්න බෑ. හැබැයි අපේ වනජීවී අමතුමා වෙනම කණ්ඩායමක් අදලා නවීන තාක්ෂණය උපයෝගී කරගෙන රිලවුන්ගෙන් වෙන හානිය අවම කරගන්න වැඩපිළිවෙලක් කරනවා. ඒ වගේම අපි හඳුරගෙන තියෙනවා ගරු මන්ත්‍රීතුමා මේ වල්ලල හානිය. ඔබතුමා දන්නවා අපි මේකට ලොකු තාක්ෂණයක් ඕනේ නැහැ. ඉස්සර තිබුණා මේ ගොවි පොළවල් වටේට මීමැස්සෝ වවනවා. මීමැස්සට අලිය බයයි. අපි විවිධ තොය හඳුරගෙන යනවා. අපි ඉදිරි කාලයේ පැහැදිලිව මේක 125ක පහණියක් අපි මේකට පැහැදිලිව ඉදිරි කාලය තුල යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. කොළඹ දිස්ත්‍රික්කයේ අපේ හර්ෂද සිල්වා මහාචාර්යතුමා තමයි පත් කරන්නේ.
බොහොම ස්තුතියි. හේෂා විතානගේ මන්ත්‍රීතුමා අග්‍රාමත්තුමාගෙන් අහන්න.
ආනෝකරු කතානායකතුමනි. සති දෙක කාලයක් ඉඳලා ගරු කතානායකතුමනි සති දෙක කාලයක්
ඉඳලා. බොහොම ස්තුතියි. ගරු චමින්ද විජේසර මන්ත්‍රීතුමා ජල සම්පාදන අමාත්‍යතුමා.
අතුගිනි ප්‍රශ්න ආනෝ කතානායකතුමනි. ගරු කතානායකතුමනි පිළිතුරු දෙනවා. පළවෙනි අයන්නේ එක ජල සම්පාදන මණ්ඩලය හෝ ග්‍රාමීය ජල සම්පාදන ක්‍රම නොමැති පානීය ජල දුෂ්කරතා පවතින ග්‍රාම නිලධාරී කොට්ටාස 173ක් ඇත. දෙක එම ගම්මානවල නම් රාශියක් තියෙනවා. ඒ ප්‍රාදේශීය කම් කොට්ටාස යටතේ නමින් නම වසම් වශයෙන් ඇමනුම් එක යටතේ ඉදිරිපත් කර තිබේ. එය කියවන්න දිග වැඩි. තුන එම ග්‍රාම නිලධාරී කොට්ටාස 173 අතරින් කොට්ටාස 103ක් ජාතික ජල සම්පාදනා ජලපවාහන මණ්ඩලය සහ ජල සම්පාදනය සනීප ආරක්ෂාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් ආවරණය කෙරෙයි. අනෙකුත් කොට්ටාස ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව මගින් යෝජිත නව ජල යෝජනා ක්‍රම මගින් ආවරණය කිරීමට නියමිතය. මේ නිකන් වචනයෙන් කියනවා නෙවෙයි, වා සංයුක්තව පෙන්නනවා අපේ ඇමුණුම්වල මොනවද කවදද කොහොමද කියන කරුණු. ඊළඟට ජල සම්පාදනා ජලපවාහන මණ්ඩලය සහ ජල සම්පාදනා සනීප ආරක්ෂාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ජල යෝජනා ක්‍රම ඇමුණුම් දෙක මගින්ද ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කිරීමට යෝජිත ජල යෝජනා ක්‍රම ඇමුණුම් තුන මගින්ද දක්වා ඇත. ආයන්න පැන නොනගී.
අමතුමානි ස්තුති පිළිතුරු ලබා දී වෙනුයි. ගරු අමතුමානි මම අසනු ලබන ප්‍රශ්නයේ ඔබතුමාව ඇමුණුම් වල කියන ගම්මාන අතරින් විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 10කට ආසන්න ප්‍රමාණයක් ජල හිඟයේ මතු වුණේ උමාවයේ කියන ව්‍යාපෘතිය තුල. ගරුමතුමා අධ්‍යයනය කරලා ඇති තිබිච්ච අප ප්‍රදේශවල තිබිච්ච උල්පත් සිඳියාම සිද්ධ වුණේ ඒ නිසා. අපට හැකියාවක් තිබුණේ නැහැ. අපේ ප්‍රදේශයේ උස් කඳු මුදුන් වල තමයි ගෙවල් තිබෙන්නේ ගරු අමාත්‍යවරයා. අමාත්‍යංශය සහ ක්‍රියාත්මක කරන ජල ව්‍යාපෘත ප්‍රායෝගික වෙන්නේ නැහැ අපේ ප්‍රදේශයට. එම වුණොත් එන්නේ උල්පතක් හාගෙන කඳු මුදුනට පොම්ප කරලා ඒ හරහා තමයි මේ පුංචි ගෙවල් වලට ලබා දෙන්න කටයුතු කරන්නේ ගරු අමාත්‍යවරයා. මම විශ්වාස කරනවා ඔබතුමා මේ පිළිබඳව විශේෂ අධ්‍යයනයක් යොමු කරන නිසා මේ පිළිබඳව යම් වාර්තාවක් ලැබිලා තිබෙනවා නම් මේ ග්‍රාමසේක වසම් 10 තුල තිබෙන මේ ප්‍රායෝගික ප්‍රශ්න හඳුනාගන්න. දැන් ඔබතුමාලාගේ සමහර නිලධාරීන් සහ සමහර කණ්ඩායම් සීතල කාමර ඉඳලා තමයි තීන්දුව ගත්තේ. ගිය කාලවකවානුවත්වල එක ක්‍රියාත්මක කරන්න බැරි වුණා. මම ඔබතුමාට ප්‍රායෝගිකව කියන මොකද අපි ඉන්නේ උඩ රට කඳු උඩ රට කුස් කඳුන් මුදුන් වල තමයි අපේ ගෙවල් තිබෙන්නේ. එසා ඒ පොම්පිය ජල ව්‍යාපෘති තමයි ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. හැබැයි පොම්පිය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ගමන් තිවිච්ච දල මට්ටම අර උමාව නිසා මේක සිඳී ගිහිලා තිබෙනවා. මේකට සාධනීය විසඳුමක් සොයන්න ගරු ඇමතිවරයෙක් හැටියට බුද්ධිමත් ඇමතිවරයෙක් හැටියට පරණත ඇමතිවරයෙක් හැටියට මේ සඳහා හඳුනා ගැනීම සඳහා කටයුතු කළා තියෙනවා. ඉදිරියේ ඒ සඳහා කරන්න පුළුවන් වැඩපිළිවෙළ මොකද ගරු ඇමතිතුමා?
කනු මුදුන් වල තියෙන ගම්මාන සඳහා තමයි ජාතික ප්‍රජාජල වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්නේ. මොකද ඒක ජල සම්පාදන මණ්ඩලයේ ජල යෝජනා ක්‍රම මගින් එන ජල සම්පාදන මණ්ඩලයේ යෝජනා ක්‍රම මගින් කඳු මුදුන් වලට දෙන්න බෑ. ඔබතුමාට පෙනේ මගේ ඇමුණුම් දෙකේ ඒ කඳු මුදුන් වල තියෙන ගම්මාන රාශියක නම් තිබෙනවා. ඒ ගම්මාන වලට ජාතික ප්‍රජා ජල දෙපාර්තමේන්තුව ජලය සපයන යෝජනා ක්‍රම දැනට සැලසුම් කරගෙන තිබෙනවා. ඒවා පොම්පිය වශයෙන් උඩට පොම්ප කර බෙදා හරින ජලය වෙන්නත් පුළුවන්. එසේ නොමැතිනම් තවත් වෙනත් ආකාරවලින් ජලය ජල මූලාශ්‍ර හොයාගෙන ටිකක් ඈත තිබෙන ඒවා මේ ගම්මාන කරා ගෙනෙන වැඩපිළිවෙලක් වෙන්නත් පුළුවන්. මේ එක එක ජල යෝජනා ක්‍රමයේ ආවේනික ලක්ෂණ ඒ ජල යෝජනා ක්‍රමයේ තුල අඩංගු වෙනවා. ඒවා වෙන වෙනම යම් වශයෙන් අපිට කිව්වොත් මට ඔබතුමාට කියන්න පුළුවන් පස්සර. දැන් පස්සර ජලය බෙදීම කරන්නේ ඒ දැන්ට ඒ නගර සභා රාජ්‍ය සභාවේ. දැන් ඒක පුර නැගුම මගින් ව්‍යාපෘතියක් සිද්ධ කරනවා. ඒ පුර නැගුමේ ව්‍යාපෘතිය ඉවරුනාම ඒක අපි මණ්ඩලයට පවරා ගන්නවා. පවරාගෙන ඒක අපි ක්‍රියාත්මක කරනවා. ඊළඟට ඔබතුමාට මම පෙන්වන්න කැමති පස්තර ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය. දැන් මේ ඔක්කොම කඳු ප්‍රදේශ. වතු ආශ්‍රිත ප්‍රජාව සඳහා නාගරික ජල සම්පාදන ක්‍රම ක්‍රියාත්මක කරන්න බෑ ප්‍රායෝගිකව. ඒවා ග්‍රාමීය ජල සම්පාදන ක්‍රම වැඩි දියුණු කිරීම මගින් කරගෙන යෑම තමයි බලාපොරොත්තුව. දැන් මේ විදිහට ඒ ප්‍රශ්නය අනුව ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන අපි කෙසේ හෝ ජලය 20-25 වෙනකොට මේ හැම ගම්මානයටම ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඒ ක්‍රියාවට නැගීමට අපිට ශක්තිය තිබෙනවායි කියලා මම විශ්වාස කරනවා.
ගරු ඇමතුමා, දැන් ඔබතුමා කියපු ප්‍රදේශ දෙකට ඔය ගැටලුව නැහැ අපමණ තරම් මුල්පත් සහ තිබෙනවා. වඩ තිබෙන ප්‍රශ්නයේ ග්‍රාමසේක වසම් 10ක රාජසිකම් කොට්ටාස 10ක තිබෙන වැලිමඩ බණ්ඩාරවෙල ඌවපරණ ගම හපුත්තල ඒ ආසනවලට සිත වෙලා තියෙන චිබිච්ච උල්පත් ආය ගේන්නත් ඇති වෙන්නත් දෙයක් නැහැ. උමාව නිසා මේක සිඳී ගිහිලා තියෙන්නේ තාමත් නැහැ. දැන් 2012 ආරම්භ වෙච්ච සිදුවීම නිසා මම හිතනවා ඔබතුමාට මේ පිළිබඳව යම් අධ්‍යයනයක් ගන්න කාලයක් නැති වෙන්නේ ඇති. ෂා, මේ සඳහා කොහෙන්වත් වතුර ගේන්න තැනක් නැහැ ගරු. බවුසර් මගින් ගෙනලා පොම්ප කරලා ලබා දීම සඳහා කටයුතු කරනවානේ. ඊට අමතරව ගරු ඇමතුමනේ, අපි ආරම්භ කරා උමාවේ ව්‍යාපෘතියේ අතිරේක ජලය ලබා දීම සඳහා බන්ටිදි කරලා ඒ බන්ට් හරහා පොම්පාගාර ඇති කරලා කටයුතු. දැන් මේ වෙනකොට ඒවා අඩපණ වෙලා තියෙනවා. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ නෙවෙයි. මේක දුන්නේ නැති නිසා ඔබතුමාට මතක් කරේ. එනේ කිරිවල තමයි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ 20-25 ඔබතුමාලා සියලු ගෙවල් වලට වතුර දීම පිළිබඳව අපි සතුටු වෙනවා. හැබැයි ගරු ඇමතුමනේ, දැනට අමාත්‍යාංශයේ ක්‍රියාත්මක ජල සම්පාදන අමාත්‍යාංශයේ දින 15කට තමයි වතුර ලබා දීමන කටයුතු කරන්නේ. මෙතන තිබෙනවා තාක්ෂණික ගැටලුවක්. මේක මම ඔබතුමාට යම් අදහසක් ගන්න කියන ගරු ඇමතුමනේ, දින 15කට පස්සේ පැය 24ක වතුර දෙනවා අපේ ප්‍රදේශයේ ජනතාව. හැබැයි පැය 24ක වතුර පුරව ගන්න කලගෙඩියක් දෙකක් තමයි අපේ ගම්මාල දුප්පත් මිනිසුන්ට තියෙන්නේ. කොච්චර පැය 24 වතුර දුන්නත් වැඩක් වෙන්නේ නැහැ ගරු ඇමතුමනේ. කලගෙඩි දෙකක් පුරවන දවස් 15ක් ඉන්න බෑ අර සරුවේ කුත්තාවය ටික කරගන්න. ඔබතුමා දන්නවනේ ශරීර අවශ්‍යතාවයේදී ඒ නිසා ඒක කරගන්න. නිසා මේකට ප්‍රායෝගික වැඩපිළිවෙළක් හදන්න ගරු ඇමතුමනි, මම දන්නවා දිනපතා වතුර දෙන්න පුළුවන්. මම තිරුව පළාත් පාලායතනක වගකිවතුන් ප්‍රධානියෙක් හැටියට අපි ස්ථානගත කරා ජල ගබඩා කිරීම ටැංකි. ඒතකොට ඒවා පුරවගෙන දිනපතා වතුර දීමේ ක්‍රමවේදයක් කිසි දවසක කිසි වෙලාවක ආරම්භ නොකරපු නිසා තමයි මේ දින 15ක වතුර දීලා ඔය අප්‍රසාදයේ සහ ඔය ගැටළු ඔබ අමාත්‍යංශයත් පෞගේ කාලෙත් දුන්න අපි දිගින් දිගම කිව්වා. ඔබට ඔබතුමාට පුළුවන් නම් වතුර තිබෙනව ඇති වෙනකන් දෙන්න. හැබැයි ඒ එක දිනයකදී පැය 24ක් දීම තුල ප්‍රායෝගික නැහැ. එක ගෙදරකවත් ගෘහයක සාමාන්‍යයෙන් මේ පැය 24 තුල පුරවා ගන්න ප්‍රමාණවත් අවශ්‍ය භාජන නැහැ ගරු. ඒ නිසා ඔබට යෝජනා කරනවා මේ ගම්මානයේ හඳුනගෙන ඒ ගම්මානය තුල ඉන්න පවුල් සංඛ්‍යාවට අවශ්‍ය ජල ටැංකි ටික ඉදිරි කරලා ඒ ටැංකිය පුරවලා දීලා දිනපතා වතුර දෙන්න පුළුවන් වැඩපිළිවෙළක් ආරම්භ කරොත් 20-25 වලට වතුර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ රට පවතින වතුර දෙන්න බැහැ කියලා මම යෝජනා කරනවා.
දේශ ඉතාම වටිනවා. ඒවා අපි දැන්ටමත් අපේ සැලකීමට අරගෙන තිබෙනවා. ඔබතුමා කිව්වා අඹගස්තෝ ඌවපරණගම ප්‍රදේශවල බෝමුරු ජලාශය වැඩි දියුණු කර ජලය ලබා දෙන ලෙස වාරි මාර්ග අමාත්‍යාංශයත් එක්ක අපි එකට ක්‍රියා කරගෙන යනවා. ඉතින් එක එක තැන්වල එක එක විදියට අපිට ක්‍රියා කරන්න වෙනවා. අපි අවශ්‍ය තැන්වල ජලය රැස් කරගන්න ටැංකි උමනා තැන්වලට අපි ඒ ගෙවල් වලට ටැංකි ලබා දීමටත් ක්‍රියා කරන්න සූදානම්. නමුත් අපේ අරමුණ කෙසේ හෝ මේ හැම දෙනාටම දවස පුරා ජලය ලබා දෙන්නත් අඩුම ගානේ සෑම දිනකම යම් කාලයක් ජලය සැපයෙන තැනකට මේ ජලය සැපයුම ගන්නත්. ඔබතුමා යම් නිශ්චිත ස්ථාන මට කිව්වොත් වසම් මට කිව්වොත් මම ඒවා ගැන පිළිතුරු නිශ්චිතව ඔබතුමාට ලබා දෙන්නම්.
බුද්ධික පතින්න මන්ත්‍රීව පරිසර මැතිතුමාගේ නෑ තවම නෑ ප්‍රශ්න අංක 15 නලින් බණ්ඩාර ජයමහා මහත්මයා
අමහනවා ගරු කතානායකතුමනි
සති දෙක කාලයක් ඉන්න
දෙවනි වටේ අංක 5 වෙනි ප්‍රශ්නේ තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මන්ත්‍රීනෝ
අවහනෝ
බුද්ධික පතින මැතුම නැහැ බුද්ධික පතින මන්ත්‍රීම
නැහැ
ඒකයි තුෂාරේන්ද්‍රනිල් මන්ත්‍රීතුමා
සති දෙකක්
කලින් ප්‍රධාන වැඩ කටයුතු පස්සේ ඒක තමයි නේ ඒක කල් ගත්තනේ ඔව් නාලේ මණ්ඩපන්
ගරු කතානායකතුමනි පසුගිය පාර්ලිමේන්තුව 8 පාර්ලිමේන්තුවට ජනතාවගේ දැඩි චෝදනාවක් එල්ල වුණා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් සමහර අවස්ථාවල අපි දැක්කා මේ 225ම මේ බෝම්බ ගහලා මරන්න ඕනේ කියන තත්ත්වයට පාර්ලිමේන්තුව පත් වුණා. ඉතින් ඒ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම අපි ඊයේ දැක්කා. ගෙනගත්ත අපේ රටේ ප්‍රධාන තනතුරක් දරපු ගරු සරත් පොන්සේකා මන්ත්‍රීතුමාගේ වාග් විලාසය මේ සභාවේ ඉන්නවා විවිධ විදිහට විවිධ වෘත්තීන් කරලා විවිධාකාරයෙන් පාර්ලිමේන්තුවට ආපු අය. ඉතින් ඒ නිසා චාමර සම්පත් දසනායක කියන්නේ බිම් මට්ටමේ ඉඳන් පාදේ සභාවේ ඉඳලා පළාතේ මහමැති වෙලා පාර්ලිමේන්තුව ආපු කෙනෙක්. වැඩේ කාර්යය කියලා එහෙම බයින්න හොඳ නැහැ මිනිස්සුන්ට.
ඊටි ප්‍රශ්නයක් නැහැ ඔබතුමා.
ඒක කරන්න එපා මිනිස්සු.
ඊටි ප්‍රශ්නයක් නැහැ. එතන ඊටි ප්‍රශ්නයක් නැහැ. හරි.
යෝජනාවක් එන්න ඕන.
ඒක හරි.
වෙනම යෝජනාවක් එන්න. මෙහෙම නැගිටලා කතා කරන්න බෑ. වෙනම යෝජනාවක් එන්න. ඒක උත්තර දෙන්න.
ඔබතුමා ඒක අස්කර ගන්න. වෙනම යෝජනාවක් ගේන්න.
වෙනම යෝජනාවක් එන්න.
හරි. 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 බොහොම ස්තුතියි. දැන් ඒක ඉවරයි. එතුමා ඒක ඉවරයි. එතනින් අතුමා අස්කර ගත්තයි. නෑ ඒක ඉවරයි. එතුමාට ඉල්ලාස් කරගන්න කියලා ඔක නික්ක තවත් මේ දැන් හරි ඒක තමයි එතුමායි කතා ඉවත් ඒක තමයි එතුමායි කතා ඉවත් කරේ ඒක තමයි එතුමායි කතා ඉවත් කරේ ඉතින් ඔබතුමා මේ ඉතින් ඒක ඊළඟ යෝජනාවකට ගේන්නේ එතුමා ගෙනේ ඔව් බණ්ඩාරනාත්
ගරු කතානායකතුමනි අපි දැක්කා පෙරේද දිනේ 20 සංශෝධනයේ පාර්ලිමේන්තුවට ගෙන වෙලාවේ විශේෂයෙන් විපක්ෂ නායකතුමා කතා කරන අවස්ථාවේ එතුමාට මයික් එක දීලා තිබුණා නමුත් කැමරාව එතුමා වෙත යොමු වෙලා තිබුණේ නැහැ. අපි දිගින් දිගට කතා කරා. හැබැයි ශාන්ති සිමිසිගේ මැතිතුමා කතා කරද්දී දෙන්න මයික් එක සහ කැමරාව යොමු වෙලා තිබුණා. කබීර් රෂීම් මැතිතුමා කතා කරද්දී කැමරාව මයික් එක යොමු වෙලා තිබුණා. මේ සම්බන්ධව ඔබතුමා කොහෙලා බලලා මේ සභාව දනුවත් කරන්න මොකද්ද විපක්ෂයට කැමරාව නොදෙන්නත් ආණ්ඩු පක්ෂයට කැමරාව දෙන්නත් හේතුව මොකද අපි ආණ්ඩුවත් විපක්ෂයත්
අතර වෙන්නේ ඔබතුමා ප්‍රශ්න මම දන්නවා ගරු මන්ත්‍රීතුමා ඒ ඔබතුමා මේ සභාවේ හිටියද කියන්න මම දන්නේ නැහැ ඒ කාලේ නෑ විජම ලොකු බණ්ඩාර එතුමාගේ කාලේ එතුමා තීරණයක් දීලා තියෙනවා පක්ෂ පාර්ලිමේන්තුව තුල කිසියම් කලහකාරී ස්වරූපයක් තියෙන අවස්ථාවක අසෝබන හැසිරීමක් තියෙන අවස්ථාවක කැමරාවේ ඒ දෙසට යොමු කරන්න එපා කතානායකවරයාට සහ සෙන්කෝලේ වෙත ඒක යොමු කරන්න ඒක තමයි රීතිය.
කතානායකතුමනි ඔබතුමා කියන කාරණේ හරි. හැබැයි ඒ කලබලයේ තියෙන වෙලාවේ කාටවත් මයික් එක දෙන්නේ නැහැ. මයික් එක දෙන්නේ නැහැ. දැන් මේ මයික් එක දීලා තියෙන අවස්ථාවක්. බීජමු ලොකුබණ්ඩාර මහත්මයා පැහැදිලි කරලා දෙන සභාවේ කලබලයක් තියෙනවා. මෙතන ගහ ගන්නකොට මරා ගන්නකොට මිරිස් කුඩු ගහනකොට ඔතන පුටුවට මුත්‍රා දානකොට වතුර හල්නකොට ඒක හරි. නමුත් අනිත් වෙලාවක මයික් එක දීලා දෙනකොට විපක්ෂ නායකතුමාට ඒක අදාළ නැහැ කරු කතානායකතුමනි. එතකොට මයික් එක දීලා තියෙනවා ඒක කලබල අවස්ථාවක්
විදිහට. ඒකද ඔබතුමාලා ඔබතුමාලා ඉඳගෙන සාමකාමීව රැසීමට සහභාගී වෙන්න කැමරාව ඕනේ තරම් වෙලාව දෙනවා. මන්ත්‍රීමා ඔබතුමා වගේම මමත් මේ සභාවේ දීර්ඝ කාලයක් හිටියා. එවන් අවස්ථාවක මට මේ සභාවේ කියන්න බෑ අපි දැකපු සමහර දේවල්. ඒ නිසා කැමරාව කොහොමවත්ම ඒ වෙලාවට යොමු කරන්නේ නෑ.
හරි
අංක 14 අංක 14 දෙවෙනි වටේ ප්‍රශ්නේ අහනවා දහන්න අංක 14
ගරු කතානායකතුමනි මම කියන්නේ මේකයි
සේමසිංහ මන්තුමා
ගරු කතානායකතුමනි මේ කාරණේදී මේ මම කලහකාරීවවත් විනය විරෝධීවත් පාර්ලිමේන්තුව හැසිරුන්නේ නැහැ ගරු කතානායකතුමනි. ඒ ඉඳ මට කාලය දුන්නා මම මගේ කාලය අරගෙන මගේ කතාව කරා. අනික මේ කැමරාවේ ප්‍රශ්නේ මේ සජිත් ප්‍රේමදාස මහත්තයාට කරු ජයසූරි මහත්තයා ඉඳලම තියෙන ප්‍රශ්නයක්. මෙයා කතා කරන්නේ කැමරාවට විතර. අනික මේ නලින් මණ්ඩාර මහත්තයාත් මේ විනය රකින්න කෙනෙක් නෙමෙයි ගරු කතානායකතුමනි. ඒ ඉඳ තමුන්නාංශලා මේ විනය ගැන කතා කරන්න එපා. තමුන්නාංශා තාම රජයේ දේපල කොච්චර
පාවිච්චි කරනවා. බොහොම ස්තුතියි සේමදීක මන්තුමා. ඔබතුමා හරි. ඇති. නෑ ඒක ඒකට වෙනම අවස්ථාවක් ඔබතුමාට දෙන්නම් හෙට උදේට දෙන්න. ඉතින් හෙට උදේට දෙන්න තමුන්නාසේ කැමැති ප්‍රකාශයක් කරන්න. නෑ ඔබතුමාට හෙට උදේට දෙන්නම් වෙනම ප්‍රකාශයක් කරන්න. නෑ එහෙම නෙමෙයි. හරි බොහොම ස්තුතියි. කෘෂිකර්ම මන්ත්‍රීවරයා.
කතානායකතුමනි මම ඉතාම ගෞරවයෙන් චමින්ද මන්ත්‍රීතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඔබතුමා එක්ක ඉල්ලාස් කරගන්න. කතානායකවරයා මේ පාර්ලිමේන්තුවේ කතානායකවරයා. කතානායකවරයෙකුට එහෙම කතා කරන්න එපා. ඒක වැරදි. ඔබතුමා කරුණාකරලා එක ඉල්ලාස් කරගන්න. ඔබතුමා මම බොහොම ගරු කරන මන්ත්‍රීවරයෙක්. නෑ මං ඔබතුමා හරි චමින්ද මන්ත්‍රීතුමා මං ඔබතුමාට බොහොම ගරු කරනවා. මේ පාර්ලිමේන්තුවේ තියෙන උත්තරීතරත්වය නැති කරන්න එපා. අපි මේ පාර්ලිමේන්තුවේ වැඩ කරලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ අපි ඉඳලා තියෙනවා. අපි කතානායකවරු හැසිරෙන හැටි අපි දැකලා තියෙනවා. අපිට සලකපු හැටි දැකලා තියෙනවා. හැබැයි මේ පාර්ලිමේන්තුව දිහා බලලා රටේ මිනිස්සු hina වෙනවා. පාර්ලිමේන්තුවේ හැසිරෙන හැටි දිහා බලලා ඒ නිසා අපි කරුණා කරලා ඒ ගෞරවය තියාගමු. මෙතුමාට බනින්න එපා. එතුමාට දොස් කියන්න එපා. එතුමා උත්සාහ කරන්නේ මේ පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය රැකගන්න. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. ඔබතුමා ඉල්ලාස් කරගන්න එක. ඉල්ලාස් කරගන්නේ ප්‍රකාශය කරුණා කරලා.
ගරු
කතානායකතුමනි ආවේගශීලී වීම පිළිබඳව සාධාරණත්වයේ බලන් ඉන්න බුද්ධිමතුන්ට තේරෙයි. යම් අසාධාරණයක් ඔබතුමාගෙන් දැනුවත් නොදැනුවත් සිද්ධ වෙච්ච නිසා තමයි එවැනි හැසිරීමක් සිද්ධ වුණේ. හැබැයි මම ඒ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරන්නම් ගරු ඇමතුමා ඔබතුමාට යම් විශ්වාසයක් තිබෙනවා. හැබැයි ඔබතුමාත් මේ පාර්ලිමේන්තුවේ පෞගේ කාලේ ඇසිරිච්ච විදිහ අසාධාරණයෙන් පෙනී හිටියා. හැබැයි දිගින් දිගටම මේ දවස් කීපය තුළම මම ස්ථාවර නියෝගත්තක ඔබතුමාගෙන් මේකේ අවසර ඉල්ලා ඒ සිදුවීම තුළ උල් පිහියගෙන ආවයි කියලා පුවත්පත්වලක නිවේදනයක් තිබුණා. ඒ පිළිබඳව ඔබතුමා දැනුවත්ද? ඒ කවුරුන්ද ගෙනාවේ? ඒ කිමක් අරඹයාද ගෙනාවේ කියන කාරණේ අහන්න තමයි මම නැගිට්ටේ. හැබැයි ඔබතුමා මට ඒක අවසරය දුන්නේ නැහැ. මම ඒ කාරණේ වල යන ගිය නෑ ඉතින් මම කියන්නේ අපි කතානායකතුමාලා ඇත්තටම ඔබතුමා ජේෂ්ඨ සහ බුද්ධිමත් ඇමතිවරයෙක් සහ ඒ පිළිබඳව අපි ප්‍රශ්න තමුත් දිගින් දිගටම අසාධාරණ කොට ඉවසන්න බෑ ගරු කතානායක නිසා ඒ පිළිබඳව මමගේ කනගාටුව ප්‍රකාශ කරනවා හැබැයි ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා අපිට ඒ අසාධාරණ ඉදිරියට කරන්න එපා
නේ ඔබතුමා සාධාරණව සංසුන්න ඕනම අවස්ථාවක ඉදිරි තමන්ගේ ප්‍රකාශයක් කරන්න නැගිටින්න අපි ඒකට ඉඩ දෙනවා ඒකේ අවුලක් නෑ ඔව්
ගරු කතානායකතුමනි ඔබතුමා කතානායකතුමා හැටියට අපි සතුටු වෙනවා පහුගිය යහපාලන ආණ්ඩු හිටපු කතානායකතුමාට සාපේක්ෂව ගන්නකොට අපි ඒ වෙලාව විපක්ෂයේ හිටියේ ඒ විපක්ෂයේ ඉඳද්දී අපි දැක්කා ඒ කතානායකතුමා අපිත් එක්ක කොහොමද මේ පාර්ලිමේන්තු සභාගර්භයේ හැසිරෙච්ච විදිය අපි ඔබතුමා ගැන සතුටු වෙනවා ඒ වගේ ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා අපි බොහොම බැගෑපත්ව මේ විදියට පොයින්ට් ඔෆ් ඕඩර් එකක් අරගෙන නැකිල්ල කතා කරන්න ගියොත් සභාව ඉතුරු වැඩ කරන්න පුළුවන් වෙලාවක් ඇති වේද කතානායකතුමා දැන් බලන්න වෙලාව කීයද කියලා සභාවේ වැඩ කරන්න එනිසා පාර්ලිමේන්තුවේ විනයක් ඇතුව වැඩ කටයුතු කරනවා නම් අපි ආණ්ඩුවත් විපක්ෂයක් හැටියට එකඟතාවයක් ඇතුව වැඩ කරන්න කියලා ඔබතුමා බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා කතානායකතුමනි
14 වෙනි ප්‍රශ්නේ බුද්ධික පතින මන්ත්‍රීවගේ ප්‍රශ්නේ අහනවද දෙවෙනි වටේද පිළිතුර
සභාගත කරන ගරු කතානායකතුමනි